මේනකම් කියපු දේවල් මේවා ඊට කලින් කරපු සාකච්ඡා එක්ක ටිකක් සම්බන්ධයි. එනවාට මම අද පෙන්නන්න උත්සාහ කළේ ඇහැ කියන එක. දැන් අපේ මැරෙන මොහොතේ මේ ඇහැට තියෙන ඇලීම නැති කරගෙන නැත්නම් අනිවාර්යෙන් ආයෙ උපදිනවා. නේද? කනට තියෙන ඇලීම මැරෙන මොහොතේ නැති කරගෙන නැත්නම් ආයෙ ගිහින් කනක් අල්ල ගන්න ප්‍රතිසන්දියක් ලැබෙනවා. හරි? ඔබ තේරුම් ගන්න මේ ආයතන හයට තියෙන ඇලීම මැරෙන මොහොතේ නැති වුනේ නැත්නම් අනිවාර්යෙන් ප්‍රතිසන්දියක් ලැබෙනවා. එතකොට ආයතන හයට තියෙන ඇලීම මැරෙන මොහොතේ නැති වෙයිද නැත්නම් අපි මේ මොහොතේ නැති කරගන්න ඕනද? මේ මොහොතේ ඔක නැති කරගන්න පුළුවන් නම් තමයි මැරෙන මොහොතේ උපදින්නේ නැතුව ඉන්නේ. ප්‍රතිසන්දියක් නැවෙන්නේ. නැතුව මට මේ අවබෝධය තියෙනවා මෙච්චර පින් කරලා තියෙනවා ඒ හින්දා මැරෙන මොහොතේදී ඕක එන එකක් නැහැ කියලා හිතන් හිටියට ඒක වෙයිද? වෙන්න බෑ. ඒක තේරුම් ගන්න. බුදු දහම ප්‍රායෝගික දහමක්. නිවන් අවබෝධ කරන්නේ මේ ජීවිත කාලය තුලදී. මැරෙන මොහොතේ නෙවෙයි. මැරෙන මොහොතේ වෙන්න පුළුවන් ඒක විශේෂ අවස්ථාවක්. එන්නට නිවනක් අවබෝධ කරනවා කියන්නේ මේ ජීවිතේ ඉන්න මොහොතේදී අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. ତොට නිවන කිව්වහම තේරුම් ගන්න නැවත ඉපදීමක් නැහැ. හරි? නිවන් අවබෝධ කරපු මොහොතේ පටන් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැහැ. එතන ඉන්න අචර අමර. මේ අපිට ප්‍රශ්නේ එනවා එහෙනම් රහතන් වහන්සේට වේවා තිබුණේ කොහොමද කියලා. ඒක තමන්ගේ අවබෝධයේ ප්‍රශ්නයක් නිසා රහතන් වහන්සේට එහෙම දෙයක් නැහැ. රහත් උන මොහොතෙන් පස්සේ මම කියනවා ජරාවක් ව්‍යාධියක් මරණයක් මුකුත් නැහැ. මේ දැනට සමහරට තේරුම් ගන්න අපහසු වෙයි. ඒ වුණාට ධර්මය එහෙමයි. ඔබ තේරුම් ගන්න බැරි අපේ තියෙන ප්‍රඥාව අඩුකමට. මේක තේරුම් ගන්න දැන් අහන්න පුළුවන් එහෙනම් ඔය බුදුහාමුදුරුවෝ ළඟ වුණානේ බුදුහාමුදුරුවෝ වයසට ගියානේ. නේද? කියලා අහන්න පුළුවන්. රහතන් වහන්සේලා ළඟ වුණා. සරියුත් හාමුදුරුවෝ ළඟ වුණා. නියර බුද්ධංග සූත්‍ර දේශනා කළේ. මුගලන් හාමුදුරුවෝ ළඟ වුණා. රහතන් වහන්සේලා. අහන්න පුළුවන්. ඒක අපේ දැක්මානුව අහන ප්‍රශ්න. දැන් අපි ළඟ වුණා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ ශරීරය නේද? බුද්ධ ශරීරය. ලෙඩ වුණා කියන්නේ මොකද්ද? ශරීරස්ථාමුදුරන්ගේ ශරීරය. සම්බුලන් හාමුදුරන්ගේ ශරීරය. වයසට ගියා කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ ශරීරය.
අපි හිතන්නේ
එහෙම. අපි හිතන්නේ. හැබැයි අපි අහන්නේ බුදුහාමුදුරුවෝ කියලා. ඒ වුණාට ඒකෙන් අපි කියන්නේ ඒගොල්ලන්ගේ ශරීර ගැන නේද ඔය කියන්නේ? ඒගොල්ලන්ගේ ශරීර නේද වයසට ගියා කියන්නේ? දැන් මම ඔබ තේරුම් ගන්න පොඩි උපමාවක් විතරක් දෙන්නම්. එතනින් එහාට මම විස්තර කරන්නේ ඒක තමයි හිතා. දැන් තමන්ගේ තමන්ට අයිති මොකක් හරි තියෙනවා. මොනක් තියෙන? ගෙයක් තියෙනවා. නැත්නම් වාහනයක් කාර් එකක් තියෙන්න පුළුවන්. නේද? ඔය ගේ හරි වාහනේ හරි දැන් ආපහු ගෙදර යන්නේ තමන්ගේ ගෙදරට නේ. නැව ඔය ගෙදර හොරු කඩලා දෙන්නත් යනකොට දුකයිද? දුකයි. නැත්නම් වහලේ කඩාවගෙන වැටිලා ගහක් වැටිලා හරි මොකක් හරි කියලා. ඈ? පුලි සුලඳක් කැවිලා මොකක් හරි කියලා. එහෙම වෙලා තිබුණත් යනකොට දුකයි. හරි? දැන් තව කෙනෙකුට කියන්නත් පුළුවන් අන්න මගේගේ කැඩිලා. අන්න මගේගේ හොරු කඩලා. නේද? වෙන අයත් කතා කරයි අන්න අර යටිගේ කැඩිය. ඔබ දැන් යාළුවන්ගේ ඒවත් කියනවනේ. නේද? දැන් කාර් එකකට ඔය දේ වෙලා තිබුණා කියනවා අන්න. මගේ කාර් එකට මෙහෙම වෙලා නැත්නම් මෙයාගේ කාර් එකට මෙහෙම වෙලා. හරි. දැන් ඔය Tamanthai ti ge hari car එක හරි දැන් ඉස්සර තිබුණේම ඔයගොල්ලෝ සමහරවිට විකුණලත් ඇති නේද? මේකේ ගන්න කලින් කලින්දී විකුණ. දැන් ඒකට ඔය දේවල් වෙනවා. අවුරුදු 10කට විතර කලින් විකුණන ගෙදෙට්ට දැන් අන්න වහලි කැඩිලා. දැන් දුකයි. මගේ අර අවුරුදු 10කට කලින් විකුණන කාර් එක අන්න ඇක්සිඩන්ට් එක. දැන් ප්‍රශ්නයක් තියෙනවද?
නෑ.
ප්‍රශ්නයක් නෑ. ඇයි ප්‍රශ්නයක් නැත්තේ? මගේ නෙවෙයි. හරි. දැන් තේරුම් ගන්න රහතන් වහන්සේ කියන එක්කෙනා ශරීරය අතහැරපු කෙනෙක්. අපි ශරීරය අල්ලගෙන ඉන්නවා තමයි. දැන් මේ ශරීරයේ වයසට යනකොට
දුකයි.
අපිට දුකයි. ඇයි?
මගේ
ශරීරය. මේ ශරීරය මගේ නවුණා නම් වයසට ගියාට දුකයිද? ළඩ වුණාට දුකයිද? මැරුණාට දුකයිද? හරියට අර විකුණපු ගෙදර වගේ. රහතන් වහන්සේ ඒක අතහැරලා ඉවරයි. අපිට ඔය අතෑරීම පේන්නේ නැහැ. අපි කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශරීරය. ආ, සරි උත්හාමුදුරුවන්ගේ ශරීරය. අපි තාම අයිති කරනවා ලෝකෙ. මේ ශරීරය වයසට ගිහින් තියෙනවා. හරියට අර විකුණන කාර් එක වෙන ඇක්සිඩන්ට් එක. ඔය අවදාන විනාශ වෙනවා. ශරීරය කියන එක ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. හැබැයි ඔක අයිතිකාරයෙක් නැත්තම් දුක් වෙන කෙනෙක් ඉන්නවද? හරියට අර විකුණන කාර් එකක්. විකුණන ගෙයක් තයි. දැන් අපිට ඕකට මොනවා වුණත් දුකක් තියෙනවද?
නැහැ.
නැහැ. ඉතුරු නැතුවම ඒක අත්හැරලා. ඇලීම අත්හැරලා. රහතන් වහන්සේ කියන්නේ මතක තියාගන්න ශරීරයත් අත්හැරපු කෙනෙක්. අපේ ලෝකෙට අයිති දැක්මෙන් අපි කියනවා බුදුහාමුදුරන්ගේ ශරීරය කියලා. ඒකට ඒ ශරීරය බුදුහාමුදුරන්ට අයිති නැහැ. ඒක වයසට ගියාට බුදුහාමුදුරන්ට දුකක් නැහැ. විකුණන ගෙදර මොන වෙලේ තේරුම් ගන්න බැරි හින්දා තමයි රහතන් වහන්සේත් ලෙඩ වුණානේ, වයසට ගියානේ, වෙනවා. රහතන් වහන්සේට ඒව නැහැ. රහතන් වහන්සේ ආයේ ජරාවටපත් වෙන්නේ නැහැ, වයසටපත් වෙන්නේ නැහැ. ව්‍යාධි අජර අමරයි නිවන කියන එක ජරාවක් මරණයක් නැහැ. ජරාව මරණය තියෙන ශරීරයේ ඒක අපේරලා ඉවරයි. ඒ මොකක් වුණත් ඒක ඒක අර විකුණන ගෙදරක් දැන්. හරි, ශරීරයේ කියන්නේ අර විකුණපු ගෙදර වගේ. දැන් මට ඒක සම්බන්ධයක් නැහැ. ඒකේ දිරලා යන්න පුළුවන්, කැඩිලා යන්න පුළුවන්, විනාශ වෙලා යන්න පුළුවන්. ඒකේ විතර මොනවා වුණත් අපිට වැඩක් තියෙනවා. අතහැරියට පොඩ්ඩක් හරි ඇලීමක් ආනේ අපි හිතේ ගෙදරනි කියලා හරි ඇලීමක් තිබුණත් ඔන්න අල්ලගන්න. එහෙමත් නැත්නම් කිසිම දුකක් නැහැ. නෑ. ඔය විදිහට තේරුම් ගන්න මේ ශරීරය. රහතන් වහන්සේ ශරීරය. රහතන් වහන්සේගේ කිසිම ඇලීමක් නැහැ, ඒක මගේ ශරීරය කියලා.
සර්,
ඉන්නේ කැලේ ඉඳලා දහස් එක මන් ත්‍රිපිටකයේ දැකපු කරුණක් නෙමෙයි, බුද්ධ වචනයක් විදිහට මම දැකලා නැහැ. හරි. ඒකෙන් ගහ තුන දවසක බලා ගන්නකො දැන් මම ඔබ කියන්නේ. ඒක මන් දන්න තරමින් බුද්ධ වචනයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා කියලා මම අහලා නැහැ. මම අහලා නැති තැනක තියෙනවා. තිබුණත් මට වෙන්න. කවුවත් කියපු ඒවා කියන්නේ නැපා.
ඒ පොතේ ලියපු
ත්‍රිපිටකයේ කොහේ හරි තියෙනවා නම් මෙන්න මෙතන තියෙනවා කියලා දෙන්න. එතකොට අපි හොයලා බලමු. නේද? පස්සේ ඉතින් ඕන කෙනෙකුට කියන්න ඕන. දැන් මට ඕන මතයක් කියන්න ඕන. මේක බුද්ධ වචනය කියලා ගන්න එපා. අපේ කෙලෙස් මට්ටමට පේන දේ. මේ නිවනට අදාළ දේ තෝරලා බේරලා ගන්න. මොකද නිවනට අදාළ නැහැ. ඒක නිවනට අදාළ නැහැ. ඒක තේරුම් ගන්න. නේද? අපේ නිවනට අදාළ මොනවද? අන්න ඒ ටික තේරුම් බේරුම් කරගෙන ඒ ටික පොයන. ඒකයි මම මේ බොහොම කෙටියෙන් ගන්න හදන්නේ. දැන් මේ ආයතනවලට අපිට මේ මොහොතේ තියෙන ඇලීම අයින් කරන්න පුළුවන් නම් එතන නිවන තියෙන්නේ. නේද? වෙන මොන වචන වලින් ගොඩකින් කතා කරාට මම මේ භාවනාව කළා මම මේවා දන්නවා මේවා දන්නවා කියලා කිව්වට වැඩක් නැහැ. ඇහැට තියෙන ඇලීම අයින් වෙලාද? ඔච්චරයි. එහෙම නැත්තම් ඉතින් ආයෙ උපදිනවා. ඕක ගැන ආයෙ තර්ක කරන්න ඕනද? දැන් ඒ විලාවට කිව්වට වැඩක් නැහැ නේ මං ඇහි අනිත්‍ය බලලා තියෙන ඕන තරම්. ඇහැ අනාත්මයි කියලා අපි දන්නවා. ඇහැ හේතුඵල වලින් ඇති නෑ මේ මේ මේකයි මේකයි ඕ රටේ නැති වචන කියයි. ඇහැ නාම රූපය මොනවා හරි කියයි. ඕ මොනවා කිව්වත් වැඩක් තියනවද? ඇහැට තියෙන ඇලීම නැති කරගෙන නැත්තම්. අන්න ඔකයි ප්‍රායෝගික වෙන්නේ. හරි බුදුදහම කියන්නේ ප්‍රායෝගික ධර්මය. වචන ගොඩක් කටපාඩම් කරගන්න පුළුවන් ධර්මයේ කියලා. අපි කරන්නේත් ඒක තමයි ධර්මයේ නාමයෙන් පාඩම් කරගන්න. ඒක ප්‍රායෝගිකව දකින්නේ. ඈ ඇහැ ඇවිලගෙන ඇති කියන එක දකින්නේ නැහැ. මොනව බැලුවත් ඉතින් මේක නැති වෙනවද බලන්න. ඊළඟ පොතේ ඈට තියෙන තණ්හාව නැති වෙනවද? ආයෙ ඇහැක් උපද්දවන්න තියෙන ආසාව නැති වෙලා. බලන්න ඒක බලන්න කියන්න පුළුවන්. හේතු බල බලන්න, නාම රූප බලන්න, මේ චිත්තචෛතසික බලන්න, මේවා නැති වෙන හැටි බලන්න, අරෝ මේවා අනිත්‍ය බලන්න, දුක්ඛ බව බලන්න, අනාත්ම බව බලන්න. ඒක සේරම තියයි. ඒක සේරම කියන කෙනාගෙන් අහන්න දැන් ඊළඟ මොහොතේ ඇහැක් උපද්දන්න තියෙන ආසාව දුරු කරගන්න. කොහොම සරල දෙයක් නේ. එහෙනම් තමයි මේ බුදුහාමුදුරු කොහොම සරල උපමාවලින් අර පළගැටිය දැල්ලට ඇදලා එන්නේ බුද්ධ දේශනාවක්. බුදුහාමුදුරු මේ සවස්තාලේ ඉන්න ගමන් අර දැල්ලකට ඇදලා එන පළගැටිය දිහා බලාගෙන කියන්නේ. එතෙන්ද කියුවේ නෑ මේ පංච උපාදානස්කන්ධයයි අරෝ මේව ටික නෙමෙයි. මේ ඇහැ ඇවිලගෙන තියෙන්නේ. ඕක තේරුම් ගන්න. ඕක තේරුම් ගත්තේ නැත්නම් අපි අර පළගැටිය වගේ ඉතින් ඇවිල්ලා ගත්තට මොකද ඒ ගින්නට තමයි අපි ආස. නේද? මතකයි මේ දුක කියන එක දුක්ඛ සත්‍ය දකින්න. දුක්ඛ සත්‍ය දැක්ක දවසට තමයි ඕක අතාරින්නේ. දුකට ඇලෙන්නේ නැති වෙන්නේ දුක අවබෝධ කරපු දවසට. දුක් දෙය සැපයි කියලා හිතාගෙන ඉන්නකම් ඒකට එදෙන කොච්චර ඕක නෑ නෑ කියපට නේද? අපිට සැපයි කියලා අපේ මුලාවට පේන දෙයට අපි ඇදෙනවා. ඕ නෑ නෑ මට ඕක ඕනේ නෑ කිව්වට මට කියන්නේ මට මේ කින්දර ඕනේ නෑ කරන්නේ මොනවද? දර එකතු කරන ආයෙ හැක් හදාගන්න ඕන ටික කරන ඔක්කොම කියන්නේ නම් මට ඕනේ නෑ ආයෙ උපදින්න නම් ඕනේ නෑ. දකින්න දෙයක් තියෙනවා කියන්නේ ඇහක් තියෙනවා කියන එකමයි. මොනවා හරි පේනවා කියන්නේ දකින්නවා කියන්නේ ඇහක් උපද්දන. දැන් ඊළඟ මොහොතේ අර අතෙන්ට ගිහින් බලන්න ඕන අතන වෙන්නේ මොකද්ද කියන අදහස මොකද්ද? අතෙන්ට ගිහින් ඇහක් උපද්දන. ඇහක් උපද්දන්න තියෙන ආසාව ඔය තියෙන. දැන් කියන්නේ දැන් ඔකේ අනිත්‍ය බලුවා නම් හරි බලන්න මේකට ගලපල දැන් මම මේ හදන්නේ අලුතෙන් ධර්මයේ උගන්වන්න නෙමෙයි දන්න ටික හරියට දාගන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්නව වැඩි නේ. දන්නවත් වැඩි භාවනා කරලත් වැඩි. මම ඒ කරපු ඒවයි මෙදෙන්නයි දැන් ඕනකම තියෙන්නේ. කියන්නේ ඇත්ත දකින්න. ඇත්ත දකින්න සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. දැන් සම්මා දිට්ඨිය නැතුව ඔය ඉගෙනගත්තට භාවනා කළාට එච්චරම වැඩක් නෑ. ඒ කියන්නේ මාර්ගයට වැඩේ. මාර්ගය කියලා මම අදහස් කරන්නේ ආර්ය මාර්ගය. නැත්නම් ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය හදා ගන්නවා. ඊට පස්සේ ඕවා කළොත් මාර්ගය වැඩි. සම්මා දිට්ඨිය නැතුව ඕවා කළොත් ආර්ය මාර්ගය නම් වැඩෙන්නේ නෑ. දැනුම නම් එකතු කරගන්න. අතන මෙහෙම තියෙනවා, මෙතන මෙහෙම තියෙනවා කියලා තර්ක කරන්න නම් පුළුවන් වෙයි. හැබැයි තමන් තුළින් දැක්ම කියන එක සම්මා දිට්ඨිය එක්ක සම්මා දිට්ඨිය ඇති කරගන්න බුද්ධ වචනය තමයි දුක කියන්නේ මොකද්ද කියලා පිළිසිඳලා දකින්න. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. මෙතකින් කෙනෙක් සම්මා දිට්ඨිය ඇති කරගන්න. එහෙම නැත්නම් ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සම්මුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මෙතකින් කෙනෙක් සම්මා දිට්ඨිය ඇති කරගන්න. රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප අත්ංගම කියලා කියන්නේ රූප නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මෙතකින් කෙනෙක් සම්මා දිට්ඨිය ඇති කරගන්න. සලායතනය කියන්නේ මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මෙතකින් කෙනෙක් සම්මා දිට්ඨිය ඇති කරගන්න. නෝකට තමයි මේ ඉන්න හදන්නේ. සලායතනය කියන්නේ මොකද්ද? ඈ? එනේ ඇහැ කියන්නේ මොකද්ද? ඇහැට සමුදය මොකද්ද? ඇහි නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? උනා එතකින්ම සම්මා දිට්ඨිය ඇති කරගන්න. බලන්න සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨිය කියන්නේ නිවන නෙවෙයි. සම්මා දිට්ඨිය කියන්නේ සෝවාන් වීමක් නෙවෙයි. මාර්ගයේ පටන් ගැනීම. පටන් ගන්න නැතුව පළගෙන කතා කළාට වැඩක් නැහැ. මේ පටන් ගන්න ඕනේ කියන්නේ. ගැඹුරු යෝගයේ පෙන්වන. එහෙන රූපයක් දැකීමම දුකක් කියලා දකින්න පුළුවන් නම් ඒක ලොකු අවබෝධයක්. ඒ කියන්නේ දුක ඔන්න අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් මොකක් හරි පේනකොට පොතක් පේන. මේකට දුකක්ද? හටගන්න. නුවණින් කියුවට ප්‍රත්‍යක්ෂව දකින්නවා. නාම පද්දේ ඇහෙනවා. ඒක නම් දුකක් බණ අහන්න බෑනේ. ඒ තමන්ගේ ෆෝන් එක වුණා නම් එහෙම නෑ. නෑ මට කෝල් එකක් එනවා. දුකක්ද සපද? ඒ ප්‍රත්‍යක්ෂ ඥානය. පොතේ තියෙන දැනුමයි පාඩම් කරගත්තු දැනුමයි තමන් තුළින් දැකින දැක්මයි. ඔතන තමයි සම්මා දිට්ඨිය කියන එක එන්නේ. කැමැත්ත ඇති වෙනවා සකයි කියලා හිතන තාක් කල් ගිනි අරන් කියලා දකින තාක් කල් හිතන්න අපි අර පළ ගැටියු. දැන් ගින්නට කැමැත්ත ඇති වෙනවා ගින්න සපයි කියලා හිතන තාක් කල්. නේද? වෙන මොනවා කළා? ගින්න අනිත්‍ය අනිත්‍යයි කියලා බැලුවට වැඩක් නැහැ. ගින්නට කැමැත්ත ගින්න සපයි කියලා හිතන තාක් කල්. ගින්න දුකයි දුකයි කිය කියා හිටියට දුක පේන්නේ නැහැ. දුක ඇයි කියලා මොනේ? ප්‍රත්‍යක්ෂ කරගන්න. දැන් පළ ගැටියට ලෝක මන්තරේ වගේ කියන්න දුන්නට ගින්න දුකයි ගින්න දුකයි ගින්න දුකයි කිය කියා හිටියට ඕක උතෙන්ට ඇදිලා එන එක නවත්තන්නේ නැහැ. ඇයි? අවබෝධය. ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. දුක කියන්නේ මොකක්ද කියලා උට දැනුණ දවසට තමන් තුළින් දැනෙන මට්ටමට උතෙන්ට ගියොත් නම් මෙහෙම මෙහෙම දැනෙනවා කිච්චෙනවා මැරෙනවා කියන එක දැනුණ දවසට ඌ බලෙන්වත් නවත්තන්න. මේ කියන්නේ බලෙන්වත් ගින්නට දාන්න බෑ. අල්ලන්නේ ඇවිල්ලා තාපහු දුවේ. අන්න ඕකයි අවබෝධය. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙ වෙනස. සම්මා දිට්ඨිය ඇති වුණ දවසට ආර්ය ශ්‍රාවකය වෙන පැත්තකට හැරෙන්නේ නැහැ. හරි. ඒකයි මේ බුදුදහමකින් ගන්න ඕනේ. සම්මා දිට්ඨියක් හේතුඵලද කියන එක හේතුඵල දෙයක් තමයි. මොකද සම්මා දිට්ඨියක් තම මාර්ගය. මාර්ගයේ හේතුඵලයි. සංකත ධර්ම. නිවන නෙමෙයි, නිවන අවබෝධ කරගන්නකොට උවත් අතහැරෙන. මාර්ගයත් අතහැරෙන නිවන අවබෝධ වෙනකොට. ප්‍රත්‍යක්ෂ ඥානය ආවට පස්සේ ආයේ මාර්ගයක් කොහොන්නේ? වඩන්න දෙයක් නැහැ. දැන් සම්මා දිට්ඨිය දකින්න එතකොට ඇහැ කියන්නේ මොකද්ද? ඇහැට හේතුව සමුදය මොකද්ද? ඇහි නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියන අවබෝධයක් එනවා. එහෙම නැත්නම් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපේ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් එනවා. එහෙම නැත්නම් විඥාණය මොකද්ද? විඥාන සමුදය මොකද්ද? විඥාන නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් එනවා. ওই තුනේ එකතුවට අපි කියනවා ඇහැයි රූපේ විඥාන එකතුවට මොකද කියන්නේ? පස්සේ. චක්කු සංපස්සේ. ඒ පස්සේ කියන්නේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් එනවා. එහෙම කෙනා සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. හරි. ඒක ගැන දල අවබෝධයක් හරි තියෙනවා මාර්ගයට වැටෙනවා. නැතුව අපි පස්සපච්චය වේදනා එහිඳ ඉතින් පස්සේ නැති කරන්න ඕන. ඒ වුණාට අනිත් පැත්තෙන් අහනවා රහතන් වහන්සේට ඇහැ තිබුණා රූප පෙන්නා පස්සේ දැන් මේක පැටලෙනවා නේ. රහතන් වහන්සේ පස්ස නිරෝධයිද? ඉතින් ඔන්න ඌ බේර ගන්න බෑනේ. ඔන්න දානවා නෑ නෑ ඔය මැරුණාට පස්සේ තමයි ඒක පස්ස නිරෝධය. රහත් වුණාම නෙවෙයි නේද? ඉතින් අර පිරිනිවන් පානකම් දින නිවන අඩු තක්සේරුවක් දානවා. ඒකේ දුක පොඩ්ඩක් තියෙනවා. තේරුම් කරන්න බැරි කමට කොහොම කියනවා. ඒක මම කියන්නේ අවබෝධය අඩුවක් මිසක් ධර්මයේ තියෙන ගැටලුවක් නෙවෙයි. තේරුම් ගන්න බුද්ධ වචනේ කිව්වනම් පස්ස නිරෝධහ කිව්වනම් ඒක නිරෝධම තමයි. පටිච්ච සමුප්පාද කියනානේ නේද? අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ විඥාන නිරෝධ නාම රූප නිරෝධ නාම රූප නිරෝධ සලආයත නිරෝධ සලආයත නිරෝධ පස්ස නිරෝධ පස්ස නිරෝධ වේදනා නිරෝධ වේදනා නිරෝධ තණ්හා නිරෝධ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ. ඔබත් කියනවා වටපාරට එන්නාට කියනවා. ඉතින් එන්නාට රහතන් වහන්සේගේ තණ්හාව විතරනේ නැත්තේ. එහෙනම් උපාදාන එතනින් පස්සේ ටික විතරයි නිරෝධ. ඊට කලින් ටික වේදනාවක් තියෙනවා, ඇහක් තියෙනවා, පස්සයක් තියෙනවා, විඥානයක් තියෙනවා, නාම රූපෙක් තියෙනවා. ඕගෙන් අන්තිමට අවිද්‍යාවක් තියෙනවා කියන තමයි මේ. ඈ නේද? එතන තේරුම් ගන්න ඒ අපි අවබෝධ කරගෙන දැකලා තියෙන එකේ අඩුවක් නිසා පටිච්ච සමුප්පාදේ වැරද්දක් නම් නෙවෙයි. දැන් ඇහැ අපි ඇහැ කියලා කියන්නේ මොකක්ද? මම ඔතනින් පටන් ගන්නවා.
රූප පේන දැන.
සතර මහා ධාතුන් හැදිච්ච රූපය. මාස්සලින් හැදිච්ච රූපය. ප්‍රමණක් දැනගත්තාම මෞකුසෙන් බිහි වෙනකොට මේ ආයතන ටික හම්බ වෙනවා. ඒ කනනාසයේ දිව ශරීරය. ඒකේ අවබෝධ වෙන්න දෙයක් නැහැ. ඔබ වුණ කෙනෙක් ගන්න. මෞකුසෙන් බිහි වෙනකොට ඒ කනනාසයේ දිව ශරීරය හම්බ වෙනවා. ඔබ නැති වෙන්නේ කවද්ද? මැරෙන්න. ඔබ ඕන කෙනෙක් දන්නා මේ ලෝකේ යන ඕන කෙනෙක්. නේද? ඔබ පෙරමහසු විරු ධර්මතාවයන් නෙවෙයි.
නේද?
ඒක තමයි. දැන් ඒක තමයි දැනගන්න ඕනේ.
හොඳයි.
ඔව්.
කොහොමද දැන් ඇහැ
කියන ඇලීම නැත්නම් උපාදානය මේකද? නැති කරන්න හදනවා ඇහැ තියාගෙන. එහෙමනේ. ඒ ඇහැ තියනානේ මරණක.
හරි
ඉස්සෙල්ලා අපි මේ නිරෝධයේ ලකුණු කවෝද කියන්නේ කොහොමද කියන්නේ? ඒක තමයි. අන්න හරි. අපට තමයි තේරෙන්නේ. දැන් අපි උපාදානයේ තණ්හාව නැති කරන්න හදනවා ඇහැ තිබුණාට කමන්නේ. දැන් පටිච්ච සමුප්පාදේ භාගයයි අපි නිරෝධ කරන්න හදනවා. කලායතන පස්ස වේදනා තියෙනවා. එතනින් ඊළඟට එක තමයි තණ්හා උපාදාන භව ජාති ওই ටික තමයි නිරුද්ධ
කරන්නේ.
නේද? ඕක තමයි අද වෙලා තියෙන්නේ. හරි. ඕක තියෙන්නේ සම්මාදිට්ඨිය අඩු. එතන ඇහැ කියන්නේ මොකද්ද කියලා පිරිසිඳ දැකලා
නැහැ.
ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇහැ දකින්න. ඇහැ කියන්නේ මොකක්ද? හරි? ඇහැ කියන්නේ මොකක්ද කියලා දකිනකොට ඇහැට හේතුව, සමුදය දැනගන්න පුළුවන්.
ඒක මගේ දෙයක් නෙවෙයි කියන්නේ.
ඒ මගේ වට කලින් ඇහැ කියන්නේ මොකක්ද? ඇහැ තිබිලානේ මගේ කරගන්න.
ඇහැ කියන්නේ අර සතුටුසහදා
කියන අර. හරි, ඔය ඔක්කොම කියන්නේ ඔය ඇහැ තියන ගන්නේ. තියන ඇහැ ගැනනේ කියන්නේ. නැහැ. එහෙමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා මම ඉස්සෙල්ලකේ චක්කුම් වික්ක වේ සති ඒවන් දික්කින් උප්පජ්ජති මේ ඇහැ කියන එක තියෙනකොට මෙන්න මේ වගේ දෘෂ්ටීන් ඇති වෙනවා ඒ ඇහැ තියෙනකොට තියෙනවා ඔබ සතර මහා ධාතුවේ ඉඳලා තියෙන්නේ ඔය කියන ටික ඔය කියන්නේ ඇහැ තියෙනකොටනේ නේද ඒ හින්දා බුදුහාමුදුරෝ දේශනා කරනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් ඇහැ කියන එක මොකද්ද කියලා පිරිසිඳ දකින්න ඉති චක්කු ඇහැ කියන්නේ මේකයි හරි ඇහැ කියන්නේ මේක කියලා දැක්කහම ඇහි හේතුව දකින සමුදය හරි ඇහැ කියන්නේ මොකද්ද දන්නේ නැතුව හේතුව හෙව්වට වැඩක් නැහැ අපි හිතාගෙන ඉන්නවා ඇහැ හා ඒකද ඇහැ කියලා ඉස්සෙල්ලම හොයන ඇහැ පිරිසිඳ දකින්න ඇහැ පිරිසිඳ දකින්න කෙනාට තමයි සමුදය දේශනා
කරන්නේ.
මේ ටික අහගන්න ඇහැ කියන්නේ මොකද්ද දැනගත්තොත් තමයි ඇහි සමුදය දකින්. ඇහි සමුදය දකින්න කෙනාට තමයි ඇහි නිරෝධයක් තියෙන්නේ. ඇහැ කියන්නේ මොකද්ද දන්නේ නැතුව ඇහි නිරෝධයක් කිව්වහම පිස්සු කියලා හිතනවා. මේ හොඳට තියෙන ඇහැ නැහැ. නේද? තේින්න තියන හැක් හැක් නැහැ කියන නිරෝධ මොකක්ද මේ කියන්නේ දෙන්න එහෙම වුණහම තමයි මේක අවබෝධ කරගන්න බැරි ඒකට බුදුහාමුදුරුව දේශනා කරන ඇහැ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඉස්සෙල්ලා පිරිසිඳ දකින්න ඊට පස්සේ ඒක හේතුව වෙයි එතකොට පෙයි ඇහි නිරෝධයක් තියෙනවා කියලා හරි අන්න එහෙම කෙනාට තමයි මාර්ගය තියෙන්නේ එහෙම කෙනාට කියනවා සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනා කියලා. ඊට කලින් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඒකට අපි ඇහැ කියන ධර්මතාවය හොඳට හොයනවා. බුදුරජාණන් වහන්සේ කොහොමද ඇහැ ගැන දේශනා කළේ? හ්ම්. ඊළඟට ওই විදිහටම දකින්න කියන රූපය. රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? එහෙම දකින්න කෙනාට රූප නිරෝධයක් තියෙනවා. එහෙම කෙනාට තමයි මාර්ගය උපදින්නේ. එහෙම කෙනාටයි සම්මාදිට්ඨිය තියෙන්නේ. හරි? ඒකයි මේ චතුරාර්ය සත්‍ය කියන්නේ ඕක. රූපේ කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. අද උතනින් තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ ඔය සම්මාදිට්ඨිය නැතුව අනිත් ඔක්කොම කරන්න. එහෙන් මෙතෙන් මේවා ටික කරනවා ඇහැ කියන්නේ මොකද්ද කියලා හොයන්න. ඉතින් ඇහැ කියන්නේ සංකත ධර්මයක් රූප පේන දෙයක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් නේද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව දේවල් තියෙනවා ඇහැ කියන්නේ අවිද්‍යා සම්භූතං කියනවා අවිද්‍යාව නිසා හටගත්තු දෙයක් ඇහැ කියන්නේ. ඒක ධර්මයේ තියෙන. දැන් ඇහැ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්ත කෙනාට තමයි අවිද්‍යාවෙන් කොහොමද ඇහැ හටගත්තේ කියන්නේ. අපිට තියෙන්නේ මෞකුසෙන් හටගත්තු ඇහැ උපදිනකොට. නේ?
ඇහැ උපදින්නේ කොහොමද?
අවිද්‍යාවෙන් හටගත්තු ඇහැක් නෙමෙයි අපිට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අවිද්‍යාව සම්භූතයි. ඈ? ඊළඟට කම්ම සම්භූතං කර්මයෙන් හටගත්තු දෙයක්. අවිද්‍යාවෙන් හටගත්තු දෙයක්. කර්මයෙන් හටගත්තු දෙයක්. තණ්හා සම්භූතං සංහාව නිසා හටගත්ත දෙය. ආහාර සම්භූත. ආහාර නිසා හටගත්ත දෙය. ඇහැ කියන එක මොන જાති හතරක් කියලා නේද? අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර. ඇහැ කියන එක අවිද්‍යාව නිසා හටගන්න දෙය. අවිද්‍යාව සම්භූතං. කම්ම සම්භූතං කර්මය නිසා හටගන්න දෙය. සංහාව නිසා හටගන්න දෙයක් ආහාර නිසා හටගන්න දෙයක් හරි දැන් ඔය හටගන්න හේතු හොයන්න කලින් ඇහැ කියන එක තේරුම් ගන්න නේද මොකද අපි හිතාගෙන ඉන්නේ ඇහැ නේද ඔන්න ඒ අරකට දාගන්නවා දැන් මේ ඇහැ මේ ඇහැට කෑම නම් ඕන තමයි නැත්නම් ඇහැ දෙන්නේ ආහාර මොකම දාන කර්මයක් පුරාණ කර්මයක් හින්දා මේක හම්බුනේ නේද? මනසහැක් හම්බුනේ. ගිය ආත්මෙදී මැරෙන කොට ආපු ජොතිසිතේ ඒ පුරාණ කර්මයක් හින්දා තමයි කර්ම සම්භූත. නේද? ආහාර සම්භූත. සංහා සම්භූතං කියන එකටත් මොකක් හරි විදිහකට පැහැදිලි කරා. ගිය ආත්මේ මැරෙන කොට ඇහැට තණ්හාව තිබුණා ඒකයි ඇහැ හම්බුනේ කියන්නේ. අවිද්‍යා සම්භූතං කියන එක ඒකත් මොකක් හරි විදිහට කියයි. දැන් මේ ඔක්කොම කියන්නේ අපි හිතාගෙන ඉන්න ඇහැට. මොන ඇහැටද? මාංශ ඇහැ. දැන් ඔය ඇහැ අපි ඉපදෙනකොට හම්බ වුණා. ඒක මැරෙනකන් තියෙනවා. නේද? මම ඔය විශ්වාසය නේද අපි ඉන්නේ. මේ ඇහැ උපදිනකොට හම්බ වුණා මැරෙනකන් තියෙනවා. මේ කන උපදිනකොට හම්බ වුණා මැරෙනකන් තියෙනවා. නේද? අපි හිතාගෙන ඉන්න ඇහැ කන නාසය දිව ශරීරය වෙයිදී නෑ
ඒක
ඔව් දැන් බුදුරජාණන් වහන්සේ ඇහැ කියලා නැත්නම් චක්ඛා යතනය කියලා අදහස් කළේ මොකක්ද ඊට පෙන්නුවේ මොකක්ද දැන් අපි හිතාගෙන ඉන්න එක හරිද නැත්නම් ඇත්ත තත්ත්වය වෙනස් දෙයක්ද දැන් අපි ඇහැ කියලා හිතාගෙන ඉන්න එකෙන් පටන් ගන්නවා ඇහැ කියලා හිතාගෙන ඉන්නේ මේ මාංශ ඇහැනේ නේද? දැන් හොයලා බලන්න ඕනේ ඒක ඇත්තටම ඇහැද?
නෑ.
ඇයි නෑ කියන්නේ?
දැන් ඒක
මේ ඇහැ නෙමෙයි.
ඈ?
නැරූපේන චක්ඛා යතනෙට. දැන් ලෝකයා හිතාගෙන ඉන්න මේ ඇස් දෙකක් තියෙනවා කියලා නේද? ඒ උපදිනකොට හම්බ වුණ. දැන් ඕගොල්ලන්ට ඇස් දෙකක් තියෙනවද?
තියෙනවා.
දැන් වාඩි වෙලා ඉන්නකොට ඇස් දෙකක් තියෙනවා නේද? දැන් නැගිට්ටොත් අපේ ඇස් දෙක තියෙනවද?
තියෙනවා.
ඇවිදින්න ගියොත් සක්මන් කරනකොට ඇස් දෙක තිබුණාද? එකක් නෙමෙයි දෙකක් නෙමෙයි. හාන්සියලා හිටියොත් ඔය ඇස් දෙක තියෙයිද? තියෙනවා. දැන් බලන්න අපිට තියෙන ඇස් සතර ඉරියව්වෙම පවතින ඇස්. නේද? ඔය ඇස් දෙක ඊයේ තිබුණාද? තිබුණා. දැන් තියෙනවද? තියෙනවා. හෙට තියෙයිද? හෙටත් තියෙනවා. දැන් පවතින ඇස් නේ අතීතෙත් තිබුණා දැන් තියෙනවා අනාගතෙත් තියෙනවා පවතින ඇහැ දැන් කොහමද ඔකේ Nirodhe බලන්නේ Nirodhe බලන්නේ කොහොමද කියන්නේ අහන එක තේරෙන්නේ මේ ඇහැ වෙනස් වෙනවා ඔහොම තිබුණාට ඔය ඇහැ වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙනවා කියන්නේ? මේ ශරීරයෙන් වෙනස් වෙනවනේ. පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් තියෙන්නේ. තව වයසට එනකොට මෙහෙම නෙමෙයි. ඉතින් ශරීරය වෙනස් වෙන හින්දා ඇහැ වෙනස් වෙනවා. එතකොට අන්න ඇහක් තියෙනවා. ඒ ඇහැ වුණාට වෙනස් වෙනවා. ඉතින් කියනවා අපිට මේ වෙනස් වීම පේන්නේ නැති හින්දා අපි මේ ඇහක් අල්ලගෙන ඉන්නවා කියලා. නේද? ඉතින් වෙනස් වීම දකින්න අනිත්‍ය බලනවා තියෙන ඇහි. අපරාධ භාවනා කරනවා කියලා කියන්නේ. මේව නැත්තම් ඔය ඇහැ සතර මහා ධාතුයෙන් හැදිලා කියලා බලන්න. නේද? එහෙන් බලන්න පුළුවන්. එහෙන් භාවනා කරන මේ අනිත්‍යයික ඇස අනිත්‍යයි ඇසට පේන රූපය අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතන්නේ මොකද්ද? වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ මොකද්ද? තියෙන ඇහැ. සතර ඉරියව් වෙන තියෙන ඇහැ වෙනස් වෙනවා. පවතින ඇහැ වෙනස් වෙනවා. ওই වෙනස් වීම අපිට පේන්නේ නැත්තේ මොකද? තේිනකම් භාවනා කරනවා. පේන්නේ නැත්තේ මොකද? ඒ ප්‍රඥාව පහළ වෙනකම් ඌගානිත්‍ය නිට්ටය නිට්ටය කිය කියන්නේ. ඔක තමයි අපිට විලාසෙ. තියෙනවා කියලා විශ්වාස කරගෙන නෑ 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 කියලා හිතට පෙන්වන්න හදනවා. කොහොමද නෑ කියලා පෙන්වන්නේ? අනිත්‍ය කියලා. අනිත්‍ය වෙනස් වෙනවා වෙනස් වෙනවා තියෙනවා කියන දෘෂ්ටියෙ නේද? දැන් භාවනා කරන්නේ මොකටද? තියෙනවා කියන දෘෂ්ටියෙ මිදෙන්න. මේ දෘෂ්ටිය කඩා ගන්න. ඊළඟට එන්නේ මොකටද? අවබෝධය ගත්තට පස්සේ ඇහැක් නැහැ. තියෙනවා කියන එක කඩා ගන්න අනිත්‍ය අනිත්‍ය කියලා බලන්න. අවබෝධ වුණාම මොකක් වෙයිද? ඇහැක් නැහැ කියලා දකින්නේ. හිතට කියනවා ඇහැක් නැහැ කියලා. එතකොට තව දෘෂ්ටියකට එනවා. ඔන්න ඉස්සෙල්ලා අපි ඇහැක් තියනවා කියන දෘෂ්ටියේ හිටියා. දැන් ඇහැක් නැහැ කියන දෘෂ්ටියට ආවා. ඔහොම කියපු බමුණු හිටියා ඒ කාලේ. තියනවා කියපු අයට කිව්වා සාස්වතවාදී කියලා. නැහැ කියපු අයට කිව්වා උච්ඡේදවාදී කියලා. ওই දෙකම බුදුහාමුදුරුවෝ පෙන්නපු දහම නෙවෙයි. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දේවල්. සාස්වතවාදයයි උච්ඡේදවාදය. මේ තියෙන ඇත යන දෘෂ්ටියයි නැත යන දෘෂ්ටියයි. ඒ තේරුම් ගන්න මේ භාවනා කරලා එක දෘෂ්ටියකින් තව දෘෂ්ටියකට පැනලා වැඩක් නැහැ. සසරේ යන. නැතරිවත් සසරේ යනවා නැතරිවත් සසරේ යනවා. සසරෙන් ගැලවෙන්න බෑ. සසරෙන් ගැලවෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මයක් දේශනා කළේ. හේතුඵල ධර්ම දේශනා කරේ. පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි ධර්මය දැක්ක වෙන්නේ. වෙන මොනවා දැනගත්තත් ධර්මය දැක්ක වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ රස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ සම්භවಂತಿ කියන්නේ ඇති වෙන ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති මෙන්න මේ විදිහට දුක්ඛක්ඛන්දස්ස දුක්ඛන්දරාවේ හේතුව සමුදය හට ගැනීම පෙන්වන හරි ඔය පටිච්ච සමුප්පාදයේ පච්චය හේතුඵල විදිහට හට ගන්න හැටි ඊළඟට කියනවා අවිද්‍යාවත්තේ වසයිස විරාග නිරෝධ අවිද්‍යාව නිරෝධ වුණා ශේෂයන් නැතුව සංඛාර නිරෝධද සංඛාර නිරෝධහ විඥාන නිරෝධ විඥාන නිරෝධහ නාම රූප නිරෝධ නාම රූප නිරෝධ සලආයතන නිරෝධ සලආයතන නිරෝධ පස්ස නිරෝධ පස්ස නිරෝධ වේදනා නිරෝධ වේදනා නිරෝධ තණ්හා නිරෝධ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධා ජාති නිරෝධ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධ්‍යාති නිරුද්ධ්‍යාති ඉසලගේ සම්බවත් ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති නේ නිරෝධේ දුක්ඛන්දරාවේ නිරෝධේ ඔය ටික තමයි අද පටිච්ච සමුප්පාදේ කියලා කතා කරන්නේ නේද දැන් ඔතන පටිච්ච සමුප්පාදේ කියවහම එතකොට අවිජ්ජාව සංඛාරය විඥාණය නාම රූප සලායතන පස්සය වේදනාව තණ්හාව උපාදානය භව ජාති 11යි ඊළඟට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒ දුක්ඛක්ඛන්දස්ස දුක්ඛන්දරා 12යි ජාති 12ක් කියන්නේ හේ අවි මොනවා ජාති 12 අවිද්‍යාව සංඛාරය විඥානය නාම රූපය සලායතනය පස්සය වේදනාව තණ්හාව උපාදානය භවය ජාතිය 11යි ළඟට ජරා මරණ ශෝක පරිදේය මේ ටික ඔක්කොම දුක නේද ඒ වගේ එකස්ස කේවස්ස දුක්ඛක් තමයි නේද 12ක් තියෙනවා. ඒ ඔය 12ද පටිච්ච සමුප්පාදේ කියන්නේ. ඒ 12ටද පටිච්ච සමුප්පාදේ කියන්නේ. ඔය 12 දැක්කොත් ධර්මයේ දැක්කවෙනවද? වෙනවද නැද්ද? වෙනවා. ඔය 12ක් කියන්නේ ඔය හේතුඵල ඵල විදිහට ගන්න පුළුවන් ಜಾති 12ක් නැත්නම් හේතු විදිහට ගන්න පුළුවන් ಜಾති 12ක්. මේකෝ පටිච්ච සමුප්පාදේ නෙවෙයි. අවිද්‍යාව කියන්නේ පටිච්ච සමුප්පාදේ නෙවෙයි. සංඛාර කියන්නේ පටිච්ච සමුප්පාදේ නෙවෙයි. දුක කියන්නේ පටිච්ච සමුප්පාදේ නෙවෙයි. භවය කියන්නේ පටිච්ච සමුප්පාදේ නෙවෙයි. ಜಾතිය කියන්නේ පටිච්ච සමුප්පාදේ නෙවෙයි. පටිච්ච සමුප්පන්නව හටගන්න ධර්මතා. පටිච්ච සමුප්පන්නව හටගන්න ධර්මතා. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ නිසා මේ හේතු හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්න ස්වභාවය පටිච්ච සමුප්පන්න. පච්චයා කියන එකේ තමයි ওই ධර්මතාවය තියෙන්නේ. නිරෝධහා කියන එකේ තමයි ධර්මතාවය. අනික් කැලි දෙක මේක විස්තර කරන්න මේ දෙකෙන් දෙන්නපු දේවල්. හේතුයි ඵලයයි. හරි. පච්චයා. පච්චයා කියන්නේ ඔව් මේ නිසා මෙහෙම තියෙනවා. ඒ පච්චයා කියන එක විස්තර කරනවා ඉමස්මින් සති ඉදං හෝති. මෙය තියෙනවා නම් මෙය තියෙන. ඉමස්මින් සති ඉදං හෝති මේ දේ තියෙනවා නම් මේ දේ තියෙන. ඒකට අපි හේතුවට මේ දේ කියනවා ඒ නිසා මේ දේ ඵලය කියන එක තියෙනවා. අවිද්‍යාව තියෙනවා නම් සංඛාරය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඒක විදිහක්. තව විදිහක් කියනවා ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මේ දේ හටගත්තොත් මේ දේ හටගෙන. අවිද්‍යාව හටගත්තොත් සංඛාරය හටගන්නවා. හරි. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා මේ දේ හටගත්තොත් මේ දේ හටගන්නවා. මස්මින් සති ධම්ම හෝති මස්ස උපාදාය ධම්ම හෝති. මොන පච්චයා කියන එක. හරි. ඊළඟට නිරෝධා කියන එක විස්තර කරනවා. ඉමස්මින් අසති ඉස්සෙල්ලගේ සති කියලා දැන් කියන අසති මේ දේ නැත්තම් මේ දේ නැහැ ඉදං න හෝති ඉමස්මින් අසති ඉදං න හෝති ඉස්සෙල්ලගේ හෝති කියලා දැන් න හෝති කියන විරුද්ධ ඉස්සෙල්ල සති කියපුවට දැන් අසති ඉමස්මින් අසති ඉදං න හෝති මේ දේ නැත්තම් මේ දේ නැහැ හරි ඊළඟට ඉමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධ්‍යති මේ දේ නිරුද්ධ නම් මේ දේ ජීවිතය. අන්න නිරෝධා කියන එක දෙවිදිහකට විස්තර කරනවා. ඉමස්මෙන් අසති ඉදන් නහෝති මස නිරුද්ධා ඉදන් නිරුච්ඡති. ඔන්න පටිච්ච සමුප්පාද සම්බන්ධය. එනවා. අර 12 නෙවෙයි. ඒවා මේ පටිච්ච සම්පන්න ධර්මතා. පටිච්ච සම්පන්නව හටගත්තු ඉපදුන ධර්මතා. ඒ කියන්නේ අවිද්‍යාව මෙය කියලා ගත්තනම් සංඛාරය ඒකේ ඵලය. අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව තියෙනවා නම් සංඛාරයක්. අවිද්‍යාව හටගත්තනම් සංඛාරය හටාරයි. අවිද්‍යාව නැත්තම් සංඛාර නැහැ. අන්න ඔබ තේරුම් ගන්න. අවිද්‍යාව නැත්තම් සංඛාර ගැන කතා කරන්න බෑ. අවිද්‍යාව නිරෝධ කළොත් සංඛාරත් නිරෝධයි. අන්න ඔකයි මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය. නැත්තම් හේතුඵලවාදී. හේතු ප්‍රත්‍ය නිසා ඵලය. ඵලය කියන්නේ විද්‍යමාන වෙන දේ. මේ හේතු ප්‍රත්‍ය යෙදෙනකොට මේ දේ විද්‍යමානයි. ඔව් දැන් ඇත කියන දෘෂ්ටියේ හිටියොත් තවන්න මේ දේ ඇත කිව්වොත් ඒක හේතුව තිබුණත් නැවත් මේක තියෙනවා. ඒක හේතුව තියෙන හින්දා ඵලය තියෙනවා කියන කතාවක් නෑ නේද? මොකක් හරි තියනවා කිව්වහම අපි හේතු ගැන කතාවක් නෑ. මේ දේ තියෙන. එතකොට හේතුඵල ධර්ම නෙමෙයි. එතකොට කෙනෙක් තර්ක කරනවා මේක මේ දේ තියෙනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ ওই දෙයින් නෑ. ඔක තමයි අන්තය. දැන් තියනවා කියලා හිතෙන දෙයක් කෙනෙක් කියනවා ඕක තියෙනවා තව කෙනෙක් කියනවා නෑ කියලා. ওই දෙකම බුදුරජාණන් වහන්සේ කියනවා දෘෂ්ටිද. කොහොමද යන්නේ මේ හේතුව යෙදෙනකොට මේ දේ විද්‍යමානයි. මේ හේතුව යෙදෙන්නේ නැතිකොට විද්‍යමාන වෙන්නේ නැහැ. ඒක උපමාවක් ගත්තොත් අන දැන් සද්දයක් ආව නේද මේකට තට්ටු කරනකොට. ඒකට ඒ සද්දය තමයි ඵලය. හේතු ටික ඔයගලන්ට පේනවා. මයික් එකට ඇඟින්ෙන් තට්ටු කරනවා නේ හේතුපත්. දැන් හේතු ප්‍රත්‍ය ටික තියෙනකොට සද්දේ තිබුණා. දැන් හේතු ප්‍රත්‍ය යෙදිලාද?
නැහැ.
දැන් සද්දේ තියෙනවා?
නැහැ.
දැන් නිරෝධ. දැන් මම ආයේ ඒ හේතු ප්‍රත්‍ය ඇතිකොට ආයේ සද්දයක් ඇති වෙයි. හැබැයි ඒ ඉස්සෙල්ලා සද්ද නෙමෙයි. මේ මොහොතේ හේතු ප්‍රත්‍ය වලින් අට ගන්න ඒ නිසා විද්‍යමාන වෙන දෙයක්. හරි? හේතු ප්‍රත්‍යත් ඉතුරු නැතුවම නිරුද්ධයි සද්දෙත් ඉතුරු නැතුවම නිරුද්ධයි.
හ්ම්.
ඵලයක් නිරුද්ධයි. ඒ කියන්නේ අපිට ඵලය දැන් සද්ද ගැන කතා කරන්න බෑ හේතු ප්‍රත්‍යය දෙන්නේ නැත්තම්. හේතු ප්‍රත්‍යය තියෙනකොටමයි සද්ද තියෙන්නේ. හ්ම්. එතකොට මේ සද්ද දැන් තියෙනවා කිව්වොත් හරිද? දැන් තියෙනවද සද්ද? එතකොට කවුරු හරි කියනවා නම් ওই සද්දේ තිබුණා. දැන් ඇහෙන්නේ නැති වුණාට ওই සද්දේ ඔන්න කොහේ හරි අපිට පේන්නේ නැති තැනක තියෙනවා. ඕකට කියනවා ඇත යන දෘෂ්ටි. හරි? ඒකට කියනවා සාස්වතවාදී. තව කෙනෙක් කියනවා නෑ නෑ එහෙම සද්දේ කියලා දෙයක් නෑ. සද්දයක් නෑ කිව්වොත් හරිද? තිබුණ නැද්ද සද්දයක්? කෙනෙක් කියනවනම් සද්දයක් ඇත්තෙම නැහැ කියන එක ඒකත් දෘෂ්ටියක් නේද? අපිට කියන්න තියෙන්නේ ඒ හේතු ප්‍රත්‍ය තියෙනකොට ඒක තිබුණා. හේතු ප්‍රත්‍ය නැත්තම් නැහැ. හේතු ප්‍රත්‍ය දෙනකොට ඒක හටගන්නවා. නේද? මේ ඵලෙ හටගන්නවා. හේතු ප්‍රත්‍ය නැවෙ දෙනකොට හටගන්නේ නැහැ. දැන් මේ සද්දේ තියෙනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. හේතු ප්‍රත්‍යයන් නිසා එහෙම විද්‍යමාන වෙනවා. ඒකට තව උපමාවක් ගන්නට වතුරට ඉගෙන බලලා. නේද? මේ උපමාව හරි හොඳයි. ඔය ධර්මයේ තේරුම් ගන්න එකයි මම හැමදාම ගන්නෙ. දැන් වතුරට ඉගෙන බලලා මොකද හිතන්නේ? බල්ලෙක් ඉන්නවා වතුරේ. දැන් ඔන්න ඵලය වතුරේ ඉන්න බල්ලා. දැන් බල්ලාගේ ලෝකෙට හිතෙනවා බල්ලෙක් ඉන්නවා කියලා නේද? ඒ නිසානේ උකේන්ති ගන්න. බුරන්නේ. නේද? දැන් බලන්න ඒ වතුරේ ඉන්න බල්ලා ඵලය කියලා හිතන්න. විද්‍යමාන වෙන බල්ලා. දැන් බල්ලාගේ ලෝකෙට බල්ලෙක් ඉන්නේ. ඒක තමයි ඌ කේන් කියලා දුරනවා, පවුරු ගන්නවා, දුරනවා නේද? ඈ? ඌ විශ්වාස කරනවා දැඩිව වතුරේ බල්ලෙක් ඉන්නේ. හරි? දැන් මේ බල්ලා ඉන්න තාක් කල් මේ බල්ලා කේන්ති ගන්නවා. ඈ? එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. නැත්නම් ඇලුම් කරනවා, වල්ගේ වනනවා, යාළු කරනවා. ඇලීම හරි ගැටීමට හරි කප් වෙනවා. කවුරු එක්කද? වතුරේ ඉන්න බල්ලා. දැන් බල්ලාගෙන් ඇහුවොත් මොකද කේන්ති අරන් ඉන්නේ කියලා? බල්ලා. තව බල්ලෙක් ඉන්නවා. නේද? දැන් ඒ බල්ලා හටගත්තේ අන පටිච්ච සම්පන්න බල්ලේ. දැන් හිතන්න බල්ලා වතුරට එබෙන්න කලින් බල්ලෙක් ඉන්නවද?
නැහැ.
බල්ලා අහකට ගියාම බල්ලෙක් ඉන්නවද? නැහැ. ඒක පේනවා නේද? මේ හේතු ප්‍රත්‍ය යෙදෙනකොට හටගත්ත ධර්මතාවය. දැන් බල්ලට එහෙම නුවණක් තියෙනවද මේ එබෙන හින්දා පේන බල්ලෙක් කියලා?
නැහැ.
බලන හින්දායි මේක පේන්නේ කියන නුවණක් නැහැ නේද? ඒ නුවණ අපට තියෙන. බල්ලට නැහැ. බල්ලා අහකට ගිහිල්ලා මොකද්ද හිතන්නේ? අන්න නිදේ බල්ලෙක් ඉන්නවා. දැන් ඔහොම හිතනකොට මම බලන්න කලිනුත් ඌ ඉඳලා තියෙනවා. එහෙම හිතනවා නේද? බලද්දිත් හිටියා. ආයි ගිහින් බැලුවොත් දැන් බලන්න ඕන ආයි ඉන්නවද කියලා. ගිහින් බලනකොට ආයි ඉන්නවා. නේද? දැන් බලන්න. ඒ රූපේ අතීතෙත් තිබුණා, වර්තමානයේත් තියෙන, අනාගතෙත් තියෙනවා කියන දෘෂ්ටියක නේද බල්ලා ඉන්නේ. මොන ලෝකෙට ආйти දෘෂ්ටි. ඇහෙන් පේන රූපේ තියෙනවා, පවතිනවා. මම දකින්න කලිනුත් තිබුණා, දකින්න කොටත් තියෙනවා. අනාගතෙත් තියෙන ආය ආයතනයක් උපද්දලා බැලුවොත් අත් දකින්න පුළුවන්. අනාගතේ තියෙනවා කියන්නේ ඒක. අපිට ආයේ අත් දකින්න පුළුවන්. බලා ආයේ ගුණත් දකින්න පුළුවන් වගේ. නේද? දැන් අපි එනකොට අතන චෛත්‍යයක් තිබුණාද? ඔබලා එනකොට චෛත්‍යයක් තිබුණාද?
තිබුණා.
ඒ දිහා බලනකොට ඒක තිබුණාද? තිබුණා. දැන් ඒ අපහු යනකොට දකින්න පුළුවන්ද?
පුළුවන්.
දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ චෛත්‍යයට අතීතෙත් තිබුණා, වර්තමානයේත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. මොන රූපේ අපි බලන්න කලිනුත් තිබුණා, බලන මොහොතෙත් තිබුණා, අනාගතෙත් අපේ ආයතන වලින් අත්දකින්න පුළුවන්. හැක් උපද්දලා දකින්න පුළුවන්, අතින් අල්ලන්න පුළුවන්, අනිත් ආයතන වලිනුත් පුළුවන් නම් අත්දකින්න පුළුවන්. නේද? බලගේ දෘෂ්ටි. හැ පාවිච්චි කරලා දැන්. දැන් බලන්න චෛත්‍ය තියනවා කියනකොට අපිට උතන පටිච්ච සමුප්පාදයක් දැක්කද? නැහැ. දැන් ඇත්ත යන දෘෂ්ටියක ඉන්නවා නේද? භාවනා කරත් ඔබ අනිත්‍ය අනිත්‍ය කියලා නැත යන දෘෂ්ටියකට ඉන්නවා. චෛත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා බලනවා නේද? චෛත්‍යක නම් බලන්නේ නැහැ, වෙන මොකක් හරි තරහ යන කෙනෙක් හරි ඕව හිතන දෙයක් හරි දැක්කොත් මොකද කරන්නේ? ඕව අනිත්‍ය අනිත්‍ය කියලා බලනවා. ඇත යන දෘෂ්ටිය හරි නැත යන දෘෂ්ටියට හරි වැටෙන. මේ තේරුම් ගන්න බුද්ධ දේශනාව තමයි හැත් සංකත ධර්මයක්, හේතුප්‍රත්‍යයෙන් හටගන්න පටිච්ච සමුප්පන්න ධර්මයක්. එහෙන නිසා දැනගත්තු රූපයක් සංකත පටිච්ච සමුප්පන්න ධර්මයක්, හේතුප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයක්. ඒක දැනගත්තු විඥානෙත් හේතුප්‍රත්‍යයෙන් හටගත් සංකත පටිච්චසමුප්පන්න ධර්මය. විඥානය ගැන නම් පුළුවන්. කලින් තිබුණ එකක් නෙවෙයි නේද? දකින මොහොතේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා. ඒක එහෙමම නිරුද්ධ වුණා. දැන් ඔය දැක්ම ගන්න පුළුවන් ද? දැකපු රූපෙටයි ඇහැට. අමාරුයි. මොකද ලෝකෙට ආйти දැක්මේදී අපිට ඇහත් පවතින දේක් රූපෙත් පවතින දේ. ඒවා පටිච්ච සමුප්පන්න අනිත්‍ය ධර්මතා නෙවෙයි. ලෝකෙට ආйти දැක්ම. ඒක තමයි අපේ දෘෂ්ටිගත වීම. තේරුම් ගන්න. අපි දකින්නේ දැන් විඥානේ නම් පෙර නොතිබීම හටගත්තු ධර්මතාවයක් කියලා පේනව නේද? මේ සත්‍යය ඇති වුණා වගේ පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපිට පේනවාද රූපය පෙර නොතිබීම හටගත්තා කියලා පේනවද? නැහැ. ඇහැ පෙර නොතිබීම හටගත්තා කියලා පේනවද? නැහැ. ඒක කර ඉරියව්වේ තියෙන ඇහැ. ඉතින් උත්පන්න දවසේ ඉඳන් තියෙනවා. මොන හට ගැනීමද? ඒ හටගත්තු ඇහැ නිරුද්ධ වෙනවා කියලා පේනවද? නෑ ඒක නෙමෙයි. මේ මේ ඇහියක් තිබුණා, අදක් තියෙනවා, හෙටක් තියෙනවා, මොන නිරුද්ධ වෙයිද නේද? එතකොට මේ සංකත ධර්ම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම, හා කටිච්ච සම්පන්න ධර්ම, හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම, ඒවා තේරුම් ගන්න. ඇහත් හටගත්තු ධර්මතාවයක්, රූපයත් හටගත්තු ධර්මතාවයක්, විඥානෙත් හටගත්තු ධර්මතාවයක්. ඒවට සංකත ධර්ම වලට පොදු ලක්ෂණ ටික තියෙනවා. අපිට පේන්නේ නැති වුණාට නුවණින් බලන්න ඕන. දකින්න ඕන ධර්මයේ තේරුම් ගන්න. දකින්න ඕන ධර්මයේ තේරුම් ගත්තාම තමයි ඒක දකින්න පුළුවන්. නැහැ සංකත ධර්මයක් කියවට චෛත්‍ය සංකත නැහැ. ඒක තියෙනවා. මේක සදාකාලික එකක්. ඔබේ දෘෂ්ටි තමයි තියෙන්නේ. පවතින දෙයක් නේ. දැන් ඕක ඕව තේරුම් ගන්න තමයි අපි උපමා දෙන්නේ. දැන් බල්ලට හිතෙනවා වතුර ඉන්නේ බල්ලා කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. එහෙනම් තමයි මම බලනකොට තියෙන්නේ. නේ? දැන් දකින්න රූපේ කලිනුත් තිබුණ, දැනුත් තියෙන, අනාගතෙත් තියෙන. ඔය දෘෂ්ටියකට යනවා. දැන් අපි ඇහැ පාවිච්චි කරන්නේ ඇහැට පේන දේ දැන් චෛත්‍ය පේනවා. ඒක කලිනුත් තිබුණ, දැනුත් තියෙන, අනාගතෙත් තියෙන. ඒ ඔය දෘෂ්ටිය වැරදි කියන එක තේරුම් ගන්න ඕන. බලන්න. හරි? ඒක තේරුම් නොගෙන එතන මෙහාට භාවනා කරාට වැඩක් නැහැ. ඒක හේතු ඇතුව හිතට පෙන්වන්න ඕන. ඇයි ඒක වැරදි කියන්නේ? කියන්නේ. ඒක හේතු ඇතුව පෙන්වන්න එක එක විදි තියෙනවා. එකක් තමයි අපේ ඇහැ වැඩ කරන හැටි බලන එක. පෙනීමක් සිද්ධ වෙන්නේ කොහොමද? ඇහැකින් පෙනීම ඇති කරන්න උදව් වෙන්නේ මොනවද? ඇහි තියෙන කාචයක්. ওই කාචෙට ආලෝක කිරණ එන්න ඕන වර්ණ රූපකින් ඇවිල්ලා ඇහැ තුල ප්‍රතිබිම්බයක් හැදෙන්න ඕන. ওই ප්‍රතිබිම්බය තමයි දකින. මොකක් හරි හේතුවක් හින්දා ওই ප්‍රතිබිම්බය හැදුනේ නැත්නම් දකීද? නැහැ. ඒකට ඇහි ප්‍රතිබිම්බය හැදෙන්න අවශ්‍ය කරුණු ටික යෙදෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට කට්ට කරවලේ ගිහිල්ලා බැලුවොත් ඔබ තේරෙන්නේ නැහැ. දැක ඇහැ තුල ප්‍රතිබිම්බය හැදෙන්නේ නැහැ. නේද? එහෙම නැත්නම් අන්ධ කෙනෙක් ගිහින් ඔතන බැලුවොත් තේරෙයිද? තේින්නේ නැහැ. නැත්නම් එයාගේ ඇහැ තුල ප්‍රතිබිම්බය හැදෙන්නම ඕන. මේ ප්‍රතිබිම්බය තමයි ඇහැේ හැදලා දෙන ඔක තමයි අපි ප්‍රසාද රූපේ කියලා කියන්නේ. ඇහැේ හැදෙන ප්‍රසාද රූපේ. චක්කු ප්‍රසාද රූපේ. චක්කු ඉන්ද්‍රිය හැදෙන චක්කු ප්‍රසාද රූපේ. චක්කු ඉන්ද්‍රිය නිසා හැදලා දෙන චක්කු ප්‍රසාද රූපේ. ඔය ප්‍රසාද රූපේ තමයි විඥාණයට ආරම්භු වෙන්නේ. ප්‍රසාද රූපේ හැදුනේ නැත්නම් විඥාණයෙන් දැනගන්න විදිහක් නැහැ. තව විදිහකට කිව්වොත් මේ ඇහැ වැඩ කළේ නැත්නම් ඇහැ වැඩ කිරීම තමයි ප්‍රසාද රූපේ හැදලා දෙන්නේ නේද? ඇහි කුත්ති. ඒකයි ප්‍රසාද රූපේ හැදලා දුන්නේ නැත්නම් විඥාණයට පුළුවන් ද දකින්න? එතකොට තේරුම් ගන්න විඥාණයෙන් දැකලා තියෙන්නේ මේ හදලා දීපු ප්‍රසාද රූපේ නිසා එළියේ තිබුණ රූපේ නෙමෙයි. විඥාණයට පුළුවන් නම් කෙලින්ම එළියේ රූපේ දකින්න ඇහැ නැතිුණත් දකින්න පුළුවන්. ඇහැ නැතුව පුළුවන් ද දකින්න? බැ. එතකොට ඇහෙන් තමයි මේ දකින්න රූප ඡායාවක් රූප සටහනක් හදලා දීලා තියෙනවා. ඒක ඇහි හැකියාව අනුව හදලා දීපු සටහන ප්‍රසාද රූපේ. මේක තමයි අපේ විඥාණයෙන් දැක්කේ. දැන් මේ ඇහැ පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් අපි හිතමු වර්ණාන්දතාවයේ තියෙන ඇහැකින් කෙනෙක් දැක්කම ඔතන සුදු පාට චෛත්‍යයක් දකින්න නෑ. එයාට පේන මොකක් හරි ඒ මට්ටමින් තමයි එයා දකින්නේ. අපිට වඩා වෙනස් ඇහක් තියෙන මට්ටමක ඇහකින් දැක්කොත් අපි හිතමු කූඹියෙක්ගේ ඇහකින් ඕක බලද්දි අපිට පේන චෛත්‍යයක් පේන්නේ එයාගේ ඇහි හැකියාව අනුව හදලා දෙන ප්‍රසාද රූපේ තමයි එයා. කූඹියට පේනවා ඕක ඇතුලේ තියෙන අර පොඩි පොඩි සිදුරු ගෙවල් වගේ තියෙනවා. අපිට ඒවා පේන්නේ නෑ. ඕක ඇරිදලා අර මුලකට රින්ගන. අපිට ඒවා පේනවා නෑ. ඒ කූඹිය දකින්නේ උගේ ඇහි මට්ටමයි. අපි හිතමු දෙවි කෙනෙක් ඉන්නවා. දෙවියන්ට මේ දිව්‍ය ඇහෙන් බලන්න පුළුවන් කියනවා ඕක ඇතුළේ. ආයිට ඕකේ ධාතු ධර්මයේ ඇතුළේ තියෙන ඒවා දෙවියන්ට පේනවා. මේ පිට තියෙන මේ චෛත්‍යයේ හැඩය නෙවෙයි දෙවියන්ට පේනවා. දෙවියන්ට පුළුවන් ඕක විනිවිදද? හා ආයිට යක්ෂ භූත ප්‍රේත වගේ මට්ටමක ඒගොල්ලන්ට ඊට වඩා වෙනස් මට්ටමක ඕක දැක්කම දැන් බලන්න මේ ඇහි හැකියාව අනුව සකස් කරලා දීපු ප්‍රසාද රූපයක් තමයි විඥාණයෙන් දැනෙන්නේ. එුණාට අපි විශ්වාස කරන්නේ නෑ නෑ එළියේ තියෙන ඇත්ත පවතින හැටියටම සතර මහා ධාතු රූපයම තමයි මේ දැක්කේ කියලා තමයි අපි හිතන්නේ. මේ ඇහැ හදලා දීපු වර්ණ සටහනක් මේ විඥාණයෙන් දැනගත්තා කියන අදහස නෑ. බල්ලකට තෝක නේද උනේ? වතුරට එනකොට විශ්වාස කළා එහෙම තේිනවා බල්ලෙක් ඉන්නවා. ඔය ඉන්න සතර මහා ධාතු බල්ලෙක්මයි ඔය තේින්නේ. ඔය දෘෂ්ටි ඉන්න හින්දා නේද උට බල්ලෙක් ගෙලෝකෙට නැහැ. ඒක අපි ඇහැ පාවිච්චි කරද්දී අපිට අවබෝධයක් නැහැ මේ වර්ණ කිරණ වලින් හදලා දෙන ප්‍රසාද රූපයක් විඥාණයෙන් දැනගත්තා කියලා අපි හිතන්නේම එළියේ තියෙන සතර මහා ධාතු රූපෙමයි දැක්කේ. ඒක දෘෂ්ටියක් නේද? විඥාණයට පුළුවන් ද එළියේ තියෙන දේ දැක්ක? බෑ. ඇහෙන් හදලා දෙන වර්ණ රූපෙමයි ඇහැ නිසා දැනගත්තා නම් දැක්කා. ඒතර ඇහැ කියන්නේ උපකරණයක් වගේ දකින්න. ඒතර උපකරණෙන් හදලා දෙන දේ තමයි දැන් දැකලා තියෙන්නේ. ඔන්න ටීවී එකක් තිබුණාම ටීවී එකෙන් පෙන්වන channel එක තමයි දැන් බලන්න පුළුවන්. ඒකේ හැදෙන වර්ණ ටික තමයි දැන් බලන්න පුළුවන්. ඒක දාලා තියෙන channel එක පේනවා නිසා වෙන channel එකක් පේන්නේ නැහැ. ඒ ටීවී එකෙන් පෙන්වන ඒක තමයි දැන් දැනගන්න. අපේ විඤ්ඤාණෙත් ඒ වගේ. දැන් විඤ්ඤාණ දැන් ඇහැ එක channel එකක් කියලා හිතන්න. හරි. ඒ channel එකේ ටික තමයි ඇහැට පුළුවන් මෙහෙම මෙහෙම හදලා දෙන්නේ. ඒකට අදාළ සටහන් ටික. ඒ ටික තමයි විඥාණයෙන් බලන්නේ. හරි. දැන් අපි වෙන channel එකකට දැම්මා වගේ තමයි අන දැන් කණෙන් ශබ්ද ටික අහන්නේ. මම එහෙම පෙන්නන channel එක නෙවෙයි දැන් බලන්නේ. කණෙන් පෙන්නන වෙන channel එක. හරි. කණ කියන උපකරණයෙන් හදලා දෙන ඒ සෝත ප්‍රසාදේ හදලා දෙන ප්‍රසාද රූප ටික ඔන්න විඤ්ඤාණයෙන් දැනගන්න.
අපි හිතන්නේ එළියේ තියෙන දේවල් අත්දකින්නවා කියලා. ඒ වුණාට අත්දකින්නේ එළියේ තියෙන දේවල් නෙමෙයි. මේ වයින් හදලා දෙන මේ මේ TV ටික දිහා බලා ඉන්නවා. එක එක channel. ඈ? ඒ කන නාසය දිව ශරීරයේ මනස කියන්නේ channels 6ක් වගේ. TV 6ක් තියාගෙන ওই 6 දිහා බලා ඉන්නවා. හිතන්නේ අපි ලෝකේ වෙන දේවල් ඔක්කොම දැනගන්නවා කියලා තමයි විශ්වාසය. ඒ විශ්වාසයේ තියෙනකම් මේවා බල බල රස විඳින්න පුළුවන්. ලෝකේ ආස්වාද විඳින්න පුළුවන්. අනේ ඇත්තම ලෝකේ තියෙන දේවල්නේ දකින්න කියලා හිතන කක්කට. කවදා හරි හිතුණොත් නෑ මේ මේ channel එකේ බොරුමයි දාන්නේ. බලයිද ඔබ ඊට පස්සේ. අර සමහර තියෙනවනේ මේ. සමහර news අහන්නේම නෑනේ. ඌ ගහන වැඩක් නෑ. ඌ බොරුමයි කියන්නේ.
ඉස්සර අහන්නේම නෑ සමහරකට.
තමන් විශ්වාස කරන channel එක තමයි දාගෙන බලන්නේ පිළිගන්න. දැන් මේවයි කරන ටික 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 තේරුම් ගන්නකොට මම දැන් මුලාව පේනවා. අපේ මේ විඤ්ඤාණයෙන් මොකද්ද රූපයක් රූප සටහනක් දැකලා කියන කතාවක් තමයි මේ තියෙන්නේ. ඒ හින්දා එන අපේ හිතේ එන චේතනා චෛතසික මේවා ගැන එන අදහස් ටික චේතනා ටික ඒවයින් හදන සංස්කාර ලෝකයක් තමයි මේ දැන් එළියේ තියෙනවා කියලා හිතන. හැබැයි ලෝකේ සංස්කරණය කරලා තියෙන්නේ හිත ඇතුලේ. මේ එළියේ තියනවා කියලා හිතපු ටික හිතෙන් හදපු සංස්කරණය කරපු ටික. හිතේ ඇති වෙන චේතන. ඒ චේතනා ටික එන්න උදව් වුණා අරාපු ප්‍රසාද රූපයි. නේද? ඔව්. ඒවට අපි තව චෛතසික නම් ටිකක් දාලා කියනවා. වේදනා, සංඥා, චේතනා, පස්ස මනසික. ඈ තව තියෙනවා. ඈ ඒ වෙන් ප්‍රධාන ටික ඔය කියන්නේ. හිතට මේවා ටික හදන්න උදව් වුණා විශේෂයෙන් පස්ස කියන චෛතසිකය. පස්ස කියන්නේ මේ එළියේ තියෙන දෙයක් නෙමෙයි. හිතේ තියෙන චෛතසිකය. හිතට මොනවද කියා දෙන එක්කෙනෙක් තමයි පස්ස චෛතසිකේ. හරි. එතකොට එයාව විශ්වාස කරලා අපි හිතන හැම එකක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ස්පර්ශේ ප්‍රත්‍යය. පදපි පස්ස පච්චය. ඒකෙන් එන ඔක්කොම දෘෂ්ටි. දෘෂ්ටි කියන්නේ එක එක මත. ස්පර්ශේ කියන චෛතසිකය නිසා ඇති වෙන අනිත් සේරම ඒ නිසා හටගත්තු මත ගොඩක් නිසා ඇත්ත ඇති හැටි නෙමෙයි. කියන්නේ යථාභූත ස්වභාවය නෙමෙයි. එළියේ පවතින ස්වභාවය නෙමෙයි. එහෙම අපි හිතනවා. එළියේ තියෙන රූපේ හින්ද තමයි මේ ටික ලැබුණේ කියන්නේ. ඒක මොකක්ද යන්නේ? ආසත්‍රාවක් නැත්නම් හෙලිකොප්ටර් එකක්. නේ දැන් හිතට තේනවා මොන වගේ දෙයක්ද කියලා දැන් හිතේ ඇඳුනා නේද? ඈ දැන් හිතට පේනවා රූපය. නේද? දැන් උස අඳින්න කිව්වොත් අඳින්. මෙන්න මේ විදිහේ දෙයක් තමයි ඒ. ඈ ඒ රූපේ දැක්කම දැක්කේ නැතුවට හිත විශ්වාස කළා අන්න එළියේ බාහිරව තියෙන සතර මහා ධාතු රූපය. කවුද ඒක හැදුවේ? හිත ඇතුලෙන් හදලා දුන්නේ. මේ දැකපු රූප. ඒකයි මේ හිත ඇතුලේ සංස්කරණයක් තමයි දැන් දැනගත්තේ. අපි ඕකේ අවබෝධයක් නැහැ හිත ඇතුලේ හදපු දෙයක් දැනගත්තා කියලා. අපි හිතුවේ එළියේ තියෙන දෙයම දැනගත්තා. අන් දෘෂ්ටි. මේ බල්ලගේ දෘෂ්ටි. ඇහැට පේනකොට එළියේ තියෙන දේ දැනගත්තා කියලා අදහසක් එනවා. කනට ඇහෙනකොටම එළියේ තියෙන දේම දැනගත්තා කියලා දෘෂ්ටියක් එනවා. බාහිර ලෝකෙට අයිති දේම දැනගත්තා කියලා දෘෂ්ටියක් එනවා. දැනගෙන තියෙන්නේ හිත ඇතුළේම සකස් වුණ චේතනා ටික. අදහස් ටික. ඒ චේතනා ඇති වුණේ නිකන් නෙමෙයි. තිබුණේ හේතුප්‍රත්‍යයේදීලා ඒක ඇති වෙන්න හේතුප්‍රත්‍යයේදීමයි.
ඒ ඔක්කොම පටිච්ච සමුප්පන්නයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. අපිට මේ පටිච්ච සමුප්පාදයක් අපි දන්නේ නැහැ. අපි දැනගත්තේ එළියේ තියෙන දේවල්. නේද? හිත ඇතුලේ සකස් වුණ දේවල් දැනගත්තා කියන අවබෝධය නැහැ. ඉන්ද තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ තමන් තුල. මේ බඹයක් පමණ වූ ශරීරය තුලින් ලෝකය දකින. මොකද මේ ආයතන හයට හිර වුණ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ආයතන හයෙන් පෙන්නන ලෝකයක් තමයි අපි විශ්වාස කරන්නේ. හැබැයි ඔය හය දෙනාම කරන්නේ බොරුව. මම ඇහෙන් පෙන්නවා කණෙන් පෙන්නවා වගේ අනිත් ආයතනත් තේරුම් ගන්න. හය දෙනාම බොරුකාරයි. මෙතන සිද්ධ වෙන දේ අපිට පේන්නේ නැහැ. අපිට දකින්න ඕන කමකුත් නැහැ. මොකද අපි හිතන්නේ මේ එළියේ තියෙන දේ අර දැක්කා. අපතන චෛත්‍යයක් තියනවා දැනගත්තා කියලා මිසක් එහෙම සකස් කරලා දීපු රූපයක් හිතෙන් දැනගත්තා. ඒකේ මෙහෙම අදහස් ටිකක් ආවා මේ හිතෙන් දැකපු දෙයක් කියන එක දැන අදහසක් නැහැ. දැන් තියෙන්නේ එළියේ තියෙන චෛත්‍ය. එළියේ තියෙනවා කියපු ගමන් ඕක අපි දකින්න කලිනුත් තිබුණා, දකින මොහොතෙත් තිබුණා. අනාගතෙත් තියෙනවා. ඒ වුණ නම් ගිහින් බලන්න පුළුවන්. බල්ලා ඉන්න දෘෂ්ටිය. වතුරට එබෙන බල්ලා. අර බල්ලා මම දකින්න කලිනුත් හිටියා. දකින මොහොතෙත් ඉන්නවා. ආයේ ගිහින් බැලුවොත් ආයේ ඉන්නවා. ඔන්න ඕක තමයි කේන්ති ගන්න හේතුව නේද? එතන සිද්ධ වෙන්නේ මේ අර හේ ප්‍රසාද රූපයක් විඥාණයෙන් දැනගත්තා හිත තමයි කිව්වේ ඔතන බල්ලෙක් ඉන්නවා කියලා. දැනගත්තා නම් මේ බල්ලා තරහ ගනීද? නැත්නම් ඇලීමක් ගැටීමක් ඇති කර ගනීද? නැහැ. නැහැ. ඒකයි එතන පටිච්ච සමුප්පන්න ධර්මතාවය දැක්කනම් ඔය ඇහැ නිසා මෙහෙම හදලා දීපු ප්‍රසාද රූපයක් විඥාණයෙන් දැනගත්ත විඥාණය තමයි කිව්වේ ඔය එළියේ ඉන්න බල්ලෙක් තියෙන්නේ. වෙන කවුරුවත් නෙවෙයි. බල්ලගේ විඥාණයමයි කිව්වේ ඔය පේන්නේ එළියේ ඉන්න බල්ලෙක් කියලා. නේද? එතකොට වැරද්ද කවුද කරගත්තේ? තමම්මයි. මතක තියාගන්න මේ වැරද්ද කරගන්නේ තමම්මයි. තමන්ගේ තියෙන මෝඩකමටමයි එක් කරගන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාදයක් පෙන්වන්නේ. ඔන්න අවිද්‍යාව මුල් වෙලා. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න. ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා කරන සංඛාර ගොඩක්. අවිද්‍යාව පත්‍ය සංඛාර. ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා කරන සංඛාර ගොඩක්. හරි සංඛාර කියන්නේ චේතන. ඇත්ත ඇති නොදන්න අවිද්‍යාව නිසා කරන සංඛාර ගොඩක්. ඒක තව විදිහකට අවිද්‍යාව විස්තර කරනවා. මේ චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නැහැ. සම්මා දිට්ඨිය නැහැ. දුක දුකට හේතුව දුක් නිරෝධේ මාර්ගය දන්නේ නැහැ. ලෝකේ ලෝක සමුදය නිරෝධේ මාර්ගය දන්නේ නැහැ. රූපේ රූප සමුදය නිරෝධේ මාර්ගය දන්නේ නැහැ. දැන් බල්ලා ගැන හිතුවොත් බාහිර ලෝකයේ ඇත්ත තත්ත්වය දන්නවද බලන්න? නෑ. නිදේ ඉන්න බල්ලෙක් ගැන විශ්වාස කරනවා. නේද? ඒකට බාහිර රූපෙ දන්නෙත් නෑ, රූප සමුදය දන්නෙත් නෑ. මේ බල්ලා හටගත්තේ කොහොමද කියන එක දන්නෙත් නෑ. දැන් ඇහැට පේන රූපේ මොකද්ද කියන ඇත්ත තත්ත්වෙත් නෑ. ඒ රූපේ හටගත්තේ කොහොමද කියන මට්ටම ගැන අවබෝධයක්වත් නෑ. ඒ අවබෝධය ආවනම් නිදේ බල්ලෙක් ඉන්නවා කියලා හිතයි නෑ. අවබෝධය ආවනම් සමුදය දැක්කනම් අන්න නිරෝධ වෙලා. දැන් අපිට නෑ නිදේ බල්ලෙක් නේද? අපිට තියෙන්නේ වතුර වැටෙන ඡායාවක් විතර. බල්ලට ඉන්නවා වතුර මහා ධාතුවෙන් හැදිච්ච බල්ලෙක්. අන්න බලන්න ඒකේ සමුදය දකින කෙනාට නිරෝධයක් තියෙනවා. හරි මේකයි ලෝකය, මේකයි ලෝක සමුදය. අන්නේ යාට ලෝක නිරෝධේ තේ. දැන් අපි බල්ලට පෙන්වන්න කරන්න ඕන ඒක අවබෝධයට මාර්ගය. ලෝකේ තියෙන සමුදේ තියෙන නිරෝධය කියලා දෙයක් තමයි බල්ලෙක් උනාට ඔහොම බල්ලෙක් නෑ කියලා නිකන් කියන්න පුළුවන්. ඒ උනාට බල්ලට අවබෝධ වෙනවද? නෑ. අපි ඔය විශ්වාස කරනවා නම් පොඩ්ඩක් අන්නේවා කියන්නේ ඇත්ත වෙන්නේ නැති. එහෙනම් හොයලා බලන්න උනන්න මාර්ගය. හරි. ඒකට බුදුරජාණන් වහන්සේ ගැන පොඩි හරි ශ්‍රද්ධාවක් තියෙනවා නම් අපිතර බල්ලෝ වගේ ඇහැතාවල කියලා. ලෝකේ කියලා අපි විශ්වාස කරනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා නෑ නෑ ඕක මෙන්න මේ හේතු යෙදෙන හින්දා යොහොම තේන්නේ. මුලා ඔතන කොහොම දෙයක් නෑ නිරෝධයි. ඔය පෙන්නන தත්ත්වේ නෙමෙයි එළියේ පවතින්නේ. විඥානයේ පෙන්නන தත්ත්වේ නෙමෙයි එළියේ පවතින්නේ. විඥානයේ මායාකාරය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔය මායාකාරය පෙන්නන මැජික් එක. ඔය මායාකාරය පෙන්නන මැජික් එක විද්‍යාව. එළියේ තියෙනවා වගේ පෙන්නන මායූපමංච විඥානං කියනවා. විඥානයේ මායාකාරය කියලා විශ්වාස කරන්න එපා. මායාකාරය තමයි මෙහෙම කියන්නේ. එහෙනම් දැන් අපට ඔන්න නුවණක් එනවා. එහෙනම් මේ මායාවෙන් මිදෙන්න ඇත්ත තත්ත්වෙ දකින්න මොකද කරන්න ඕන? ඔන්න මාර්ගය උපදිනවා. අන්න එයාට ලෝකෙන් ඉක්මවා යන ලෝකෙන් මිදෙන ලෝකෝත්තර මාර්ගයේ උපදින්න දැක්මක් ඇති වෙනවා. ඒකට කියනවා සම්මාදිට්ඨිය. ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? සම්මාදිට්ඨිය.